박 신앙이기도 합니다.
උත්තලම් දිස්ත්‍රික්කයේ ඓතිහාසික ජන මෙහෙවරක් ඉෂ්ට කරපු ජනතාවට අතිශයින්ම සමීප ජනතා හිතවාදී එවැගේම 24 පෑම ජනතාවත් සමග ගත කරපු ගරු ෆෙස්ටස් පෙරේරා මැතිතුමාගේ දයාබර බිරිඳ ගරු ලැරින් පෙරේරා මැතිනිය එතුමියගේ අභාවය පිළිබඳව අපේ සාතිශය සංවේගය සහ ශෝකය පළ කර සිටින මේ අවස්ථාවේ ෆෙස්ටස් පෙරේරා මැතිතුමාගේ සාර්ථකත්වය පිටුපස හිටපු ඒ දැවැන්ත ශක්තිය දැවැන්ත වෘක්ෂය වුණේ ගරු ලැරින් පෙරේරා මැතිතුමා මැතිනිය. නිරන්තරයෙන්ම දේශපාලන මතවාද වාද විවාද පැවති පරිසරයක එතුමිය ගෘහණියක් ලෙස එතුමියගේ වගකීම් යුතුකම් ඉෂ්ට කරලා තමන්ගේ දයාවර ස්වාමි පුරුෂයාට අභීත ශක්තියක් ලබා දුන්නා. හලාවත කාමෙල් කන්‍යාරාමෙන් අධ්‍යාපනය ලබලා ගරු ලැවින් පෙරේරා මැතිනිය ෆෙස්ටස් පෙරේරා මැතිතුමත් සමග විවාහ වීමත් සමග දරුවන් දෙපළකගේ මවක් වුණා. විශේෂයෙන්ම නිශානි පෙරේරා මැතිනියත් ඒ වගේම මා හිතාදර සහෝදර හිතයිෂි නිරෝෂන් පෙරේරා මැතිතුමත් අදයි දෙපළම ඒ ෆෙස්ටස් පෙරේරා ලැරින් පෙරේරා නාමය ඉතාමත්ම විශිෂ්ට ප්‍රබුද්ධ ශිෂ්ට සම්පන්න ආකාරයෙන් දේශපාලන තලයේත් සමාජ තලයේත් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් සිටිනවා. ලැරින් පෙරේරා මැතිනිය වෙන්නප්පෝ සභාවේ සභාපතිනියක් හැටියට පත්වෙමින් ඉන් පසුව පළාත් සභාවේ අමාත්‍ය දුහුර දරමින් දීවර කාන්තා සමාජ සුපසාධන ගරු ෆෙස්ටස් පෙරේරා මැතිතුමාගේ ඇවෑමෙන් එතුමිය 2001 සිට 2010 දක්වා අඛණ්ඩ පාර්ලිමේන්තු සේවාවක් ඉෂ්ට සිද්ධ කරා. අපි හැමෝම දන්නවා ෆෙස්ටස් පෙරේරා මැතිතුමා තමයි මෑත කාලේ අපේ රටේ දීවර සංවර්ධන ශාස්ත්‍රයේ දැවැන්තම සංවර්ධන විප්ලවය විශ්වසිද්ධ කරපු ජනනායකය. විශේෂයෙන්ම දීවර ශාස්ත්‍රයේ දීවර ප්‍රජාවගේ ඒ කර්මාන්තය වැඩි දියුණු කරන්නට සුභසාධනයට සමස්ත ජන ජීවිතයේම ශක්තිමත් කරන්නට එතුමා ඓතිහාසික වාර්තාගත සේවාවක් ඉෂ්ට කළා. එතුමාගේ ඒ සුවිශේෂී කාර්යභාරයට දැවැන්ත රුකුලක් වුණා ලැරින් පෙරේරා මැතිනි. එතුමියත් තම දයාබර ස්වාමි පුරුෂයාගේ අලිපාරේ යමින් ඒ දීවර ප්‍රජාව කේන්ද්‍ර කරගෙන දීවර ප්‍රජා පමණක් නොවේ සමස්ත ජන සමාජයේ උදෙසා අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරන්නට එතුමිය කටයුතු කරනවා. මම පුද්ගලිකවම දන්නවා එතුමිය ඉතාමත්ම ආදරණීය හෘදයාංගම චරිතයක්. එතුමිය පාර්ලිමේන්තුවේ සිටින කාල වකවානුව තුළ මටත් එතුමියත් සමග ඒ සමීප දේශපාලන සම්බන්ධතාවය ඇති කරගෙන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම එතුමිය මම දැක්කේ අම්මා කෙනෙක් හැටියට. අපිට හැම වෙලාවකදීම මේ මාතෘත්වයේ කේන්ද්‍ර කරගෙන අපිට වරදිනකොට අවවාද දීලා උපදෙස් ලබා දීලා ඒ වැඩිහිටියෙක් හැටියට එතුමියකින් අපි ලබපු අවවාද අනුශාසන එමටයි. උත්තරන් දිස්ත්‍රික්කයේ දේශපාලනය ගැන කතා කරනකොට අමතක කළ නොහැකි කිසිදාක අමතක නොවන ඒ නිර්බල චරිත, ඒ ෆෙස්ටස් පෙරේරා මැතිතුමා, ඒ වගේම ලැරින් පෙරේරා මැතිනිය අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ දෙපළවගේම අඩිපාරේ යමින් උගත් තරුණ නායකයෙක් හැටියට නිරෝෂන් පෙරේරා මැතිතුමා මහත්මා දේශපාලනයේ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම, මහත්මා භාවයේ ඒ වචනේ පරිසමාප්තාර්ථයෙන් උගත් මහත්මා දේශපාලනයේ ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් හැටියට අපි දකිනවා එතුමා අපේ පක්ෂයට, ඒ වගේම පුද්ගලිකව මට ලොකු සම්පතක් හැටියට මම එතුමා දකිනවා. ඒ වගේම මම මතක් කරන්නට ඕන අපේ නිශානි පෙරේරා මැතිනිය, ඒ ෆෙස්ටස් පෙරේරා, ලරින් පෙරේරා දෙපළගේ දියණිය, ඉතාමත්ම විශිෂ්ට උසස් අධ්‍යාපනයක් ලබලා, විශේෂයෙන් මම ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන කාලේ අපට ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වලදී බෙහෙවින් ඒ නිශානි පෙරේරා මැතිනිය අපිට පුද්ගලිකව උදව් උපකාර කරපු ආකාරය මට අද වගේ මතකයි. ඒ නිසා මේ අවස්ථාවේ ගරු ලැරින් පෙරේරා මැතිනියට මොක්සුව පතමින්, ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමාටත්, නිශානි පෙරේරා මහත්මියටත්, අපෙත් සමගි ජන බලවේගෙ ප්‍රේමදාස පවුලෙත් සාතිශය සංවේගය, ඒවගේම බලවත් ශෝකය මේ ආස්ථාවයි පුද කර සිටින. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරපු දේශපාලන ශේෂ්ත්‍රයේ පෙරලිකාර චරිතයක් හැටියට හඳුන්වන්න පුළුවන් අපේ ගරු අධිනීතිඥ බුද්ධික කුරුකුලරත්න මැතිතුමා. ධර්මාශෝක විද්‍යාලයෙන්, සාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලබලා පාසල් ජීවිතය තුළත් කැපී පෙනෙන දක්ෂ පක්ෂ හපංකම් තිබෙන චරිතයක් බවට නිර්මාණය වුණා. එතුමන සුවිශේෂී හැකියාවක් තිබුණා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් දෙකෙන් ඉතාමත්ම අතිවිශිෂ්ට ආකාරයට ලේඛන කටයුතු ක්‍රියාත්මක කිරීමේ හැකියාව. භාෂා දෙකෙන්ම පොත් රාශියක් එතුමා ලියලා තිබුණා. මේ සභාවට එන්නට පෙර මහවැලි අධිකාරියේ නීති උපදේශකවරයෙක් හැටියට ලේකහවුස් ආයතනයේ ජනතා පුවත්පතේ උපකට්ටුවරයෙක් හැටියට, ඒ වගේම අපරාධ ක්ෂේත්‍රය පිළිබඳ දක්ෂ නීතිඥයෙක් හැටියට එතුමා කටයුතු කරා. කුරුකුලරත්න මැතිතුමා ප්‍රමුඛ දේශප්‍රේමී සංවිධානය නවින් සංවිධානයක් පිහිටුවා. එමගින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දෙන්නට, ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්නට එතුමා කටයුතු කරා. මම හොඳින් දන්නවා එතුමා ජන සමාජයේ දූදරුවන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය ප්‍රවර්ධනය කිරීම දෙසා. කැපිටල් මහරාජා සංවිධානයේ එදා ආර් රාජමහේන්ද්‍රන් සභාපතිතුමාගේ උදව් ලබාගෙන ඒ ගාලු දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි භාෂා පන්ති පවත්වන්නට කටයුතු කරපු ආකාරය මට මතක් වෙනවා. කුරුකුලරත්න මැතිතුමා නොබියව, ඉදිරිතරව අදහස් ප්‍රකාශ කරන පුද්ගලයෙක්. මට මතකයි විශේෂයෙන්ම දෝෂාභියෝග සමයේ කුරුකුල රත්න මැතිතුමා මගේ පියාණන්ට සහයෝගය ලබා දෙන අවස්ථාවේ එතුමා සහයෝගය ලබා දෙමින් කිව්වා, මම ওই අනිත් අය වගේ ඇවිල්ලා මම සහයෝගය ලබා දෙනවා කියලා කියන්නේ නැහැ. මම සහයෝගය ලබා දෙන්නේ කොන්දේසි සහිතව කිව්වා. එක කොන්දේසි තමයි එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට වැරදුණු තැන් ගණනාවක් තියෙනවායි කිව්වා. ඒව හදාගන්න කිව්වා. ඒකත් සමගම ඒ දෝෂාභියෝගේ පරාජය කරන්නට උදව් කරන්නම් කිව්වා. මම හිතන්නේ බුද්ධික කුරුකරත්න මැතිතුමා වගේ එහෙම අදහස් ඉදිරිපත් කරපු මන්ත්‍රීවරු, විශේෂණ වගේ පියාණන්ට එහෙම අදහස් ඉදිරිපත් කරපු මන්ත්‍රීවරුන් කොහොම 11ක් පමණයි හිටියේ. ඒ නිසා බුද්ධික කුරුකුල රත්න චරිතය ඉසාමත්ම වැදගත් චරිතයක්, අධ්‍යයනය කළ යුතු චරිතයක්, ඉගෙන ගන්න බොහෝ පාඩම් තිබෙනවා. එතුමාගේ අභාවය පිළිබඳව අපේ සාතිශයේ සංවේගය, බලවත් ශෝකය, ඒ මැතිනිය ප්‍රමුඛ පවුලේ සිරු දෙනාටම මේ අවස්ථාවේ පුද කර සිටිනවා. උඩපුස්සල්ලාව ප්‍රදේශයේ උපත ලබලා විශේෂයෙන්ම මේ රටේ වරප්‍රසාද අහිමි වූ අදටත් දුක්ඛිත ජීවිතයක් ගත කරන උඩරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කිරීම සඳහා දිවංගත මුතුසිවලිංගම් මැතිතුමා ඉෂ්ට සිද්ධ කරපු සේවාව අපි කවුරුත් හැමෝම දන්නවා. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් හැටියට උඩරට ප්‍රජාවගේ කම්කරු අයිතීන් සුරක්ෂා කිරීම උදෙසා එතුමා විශාල මෙහෙවරක් ඉෂ්ට කරා. විවිධ අවස්ථාවන් වලදී මැතිවරණවලට තරඟ කොට පළමුවෙන්ම දේශපාලන ගමන පළාත්පාලන ආයතන වලින් ආරම්භ කරලා එතුමා තොණ්ඩමන් මැතිතුමාගේ ප්‍රධාන දේශපාලන සගයෙක් හැටියට පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ කරා. අවස්ථා ගණනාවකදී නියෝජ්‍ය අමාත්‍ය ධූර ධර්මි, ඒ වගේම තමත් අමාත්‍ය ධූර ධර්මි තමන් නියෝජනය කරපු ජනතාව ශක්තිමත් කරන්නට මුතුසිවලිංගම් මැතිතුමා කටයුතු කරා. මුතුසිවලිංගම් මැතිතුමාගේ ඒ පවුලට සම්බන්ධ කණ්ඩායම් අද අපත් සමග උඩරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කිරීමේ ගමනට දැවැන්ත ශක්තියක් ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ මතක් කර දෙන්න කැමතියි. උඩරට ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව බොහෝ දුරට කතා බහ වෙන මේ මොහොතක අපි කැප වෙන්නට ඕන උඩරට ප්‍රජාවගේ ඒ අයිතිය කතාවට පමණක් සීමා නොකොට මුතුසෙවලිංගම් මැතිතුමාට කරන උපහාරයක් හැටියට මේ රටේ වතු ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න ගැටළු වලින් මුදවාලන්නට අපි සෑම දෙනාගේම ශක්තිය එකතු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ අවස්ථාවේ මුතුසෙවලිංගම් මැතිතුමාගේ පවුලේ සමාජිකින්ට අපි සියලු දෙනාගේ සාතිශයේ සංවේගයේ බලවත් ශෝකය පළ කර සිටිනවා. දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත ගැන කතා කරනකොට රිජිනල් කුරේ මැතිතුමා බොහොම වැදගත් තැනක් ගන්නවා. අපි කිසිම දවසක දේශපාලනික වශයෙන් එක මතයක හිටියේ නැහැ. අපි හිටියේ ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරු. නමුත් රිජිනල් කුරේම් ඇතිතුමාගේ වාග් ශෛලිය, කතිකත්වය, තර්ක කෙතරම් ප්‍රබල වුණත් ඒවා බිඳ දැමීමේ ක්‍රමවේද, වැරදි වචන පාවිච්චි කරලා නෙවෙයි, පරුස වචන පාවිච්චි කරලා නෙවෙයි, තමන් උපයන ලද බුද්ධියෙන්, දැනුමෙන්, දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මිකව ඕනම ප්‍රතිවිරුද්ධ තර්කයන් බිඳ දැමීමේ ඒ අසීමිත කුසලතාවය, දක්ෂතාවය ඒ රිජිනෝ කුරේ මැතිතුමාට තිබුණා. එක පැත්තකින් මං කනගාටු වෙනවා, අපිට කවදාවත් බැරි වුණා එක කඳවුරක ඉඳගෙන වැඩ කරන්න. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඒ ජනාධිපති දුරකාලය තුළ එතුම ආණ්ඩුකාරවරයෙක් හැටියට කටයුතු කරපු කාලේ සුළු සම්බන්ධතාවයක් ඇති වුණත් ඒ නිරන්තර වැඩපිළිවෙලක අපිට දිගු කාලයක් නිරත වන්නට බැරි වුණා. අපි අහලා තියෙනවා රිජිනල් කුරේ මැතිතුමා අතිශයින්ම ජනතාවාදී, ජනහිතකාමී දේශපාලන චරිතයක් හැටියට. එතුමා විශේෂයෙන්ම විවිධ කාලවකවානු තුලදී මහාමැතිවරය හැටියට, ඒ වගේම අමාත්‍ය ධූර හොබෝමින්, නියෝජ්‍ය අමාත්‍ය ධූර හොබෝමින් විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරන්නට එතුමා හැම විටම උත්සාහ දැරුවා. එතුමා කලාකරුවෙක්, ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවක චරිත ගණනාවක් රඟපාන්නට එතුමා කටයුතු කරා. බස්නාහිර පළාතේ සෞන්දර්ය කේන්ද්‍රය ස්ථාපනය කිරීම රිජිනල් කුරේ මැතිතුමාගේ සංකල්පය. මෑත කාලයේ දේශපාලනයේ එවන් චතුර කතිකත්වයක් තිබෙන, දක්ෂ පක්ෂ හපංකම් තිබෙන පුද්ගලින් බොහොම විරල කාලයක අපි රිජිනල් කුරේ මැතිතුමාගේ මේ හදිසිය භාවය පිළිබඳව බොහෝ ලෙස කනගාටු වෙනවා. අපි අපගේ බලවත් ශෝකය, සාතිශය සංවේගය ඒ පවුලේ සියලුම දෙනාට මේ අවස්ථාවේදී පුද කරමින්, අද ශෝක යෝජනා ගරු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන් හතර දෙනෙකුගේම මේ සභාවේ අවධානය යොමුණු අවස්ථාව, මේ හතර දෙනාම මහජන නියෝජිතයින් හැටියට තම තමන්ගේ හැකියාවන් තුළ විශාල සේවාවක් ඉෂ්ට කළා. ඒ හතර දෙනාගේම අභාවය තුළ අප සියලු දෙනාම දුකටපත් වෙනවා, කනගාටුවටපත් වෙනවා. අපේ ශෝකය, සංවේගය, කනගාටුව හදපත්ලෙන්ම ඒ ගරු මහජන නියෝජිත වරුන් හතර දෙනාගේම පවුල්වලට අපි මේ අවස්ථාවේ පුද කර සිටිනවා.
ශ්‍රී ජයසේකර මැතිතුමනි,
ගරු කථානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මට තව කරුණු ගන්නාවක් තියෙනකොට ඔබතුමා මේ අවස්ථාව ලබා දීම ගැන, විශේෂයෙන්ම අද දවසේ අපේ පාර්ලිමේන්තුවේ විශාල සේවයක් කරපු අපේ ගරු හිටපු ඇමතිතුමාලා, මන්ත්‍රීතුමාලා ගණනාවක් පිළිබඳව ශෝක යෝජනාවක් ගෙන වෙලාවේ මම හිතනවා පළමුවෙන්ම අපේ පක්ෂයට විශාල ශක්තියක් දුන්න අපේ රිජිනල් කුරේ මැතිතුමා පිළිබඳව වචන ස්වල්පයක් කතා කරොත් හොඳයි කියලා. විශේෂයෙන් අපි මම දන්න කාලේ එතුමාව මම දන්නේ පළවෙනියෙන් ලංකාවේ හිටපු විශිෂ්ට ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට. ඒ කාලේ රිජිනල් කුරේ මැතිතුමාගේ ඉංග්‍රීසි ක්ලාස් පිළිබඳව හැමතැනම කොළඹ නගරේ හැමතැනකම ප්‍රදර්ශනය වුණා ඒ කාලේ. එදින් පස්සේ එතුමා විශේෂයෙන් පළවෙනි එතුමා දේශපාලනේ පටන් ගත්ත ජනතා විමුක්ති පෙරමුණ 1977 බේරුවල ස්වාධීන අපේක්ෂක ඉදිරියේ තරං කරා. එදිනින් පස්සේ 1988 එක්සත් සමාජවාදී පෙරමුණ හදන්න මූලිකත්වය අරගෙන කටයුතු කරපු අයගෙන් කෙනෙක් විජේ කුමාරතුංග මැතිතුමත් එක්ක දේශපාලනේ පටන් අරගෙන ඊට පස්සේ එතුමා 1988 පළවෙනිම පළාත් සභාවට පත් වුණා. දෙවරක් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට වැඩ කරා ඒ කාල වකවානුව තුල. එදිනින් පස්සේ 94 පාර්ලිමේන්තුවට ආව පළවෙනි වතාවට මට මතකයි ඒ කාලේ මම ජීඑල්පී සමත්තුමාගේ ලේකම්වරයා විදිහට වැඩ කරන කාලේ අපිත් එක්ක ඉතාම ළඟින් වැඩ කරපු හොඳ නායකයෙක් විදිහට අපි එතුමාව ගරු කරනවා. ඒ වගේම එදිනින් පස්සේ 94න් පස්සේ 2000 පාර්ලිමේන්තුවටත් නැවත එතුමා තීරීපත් වුණා. එදිනින් පස්සේ 2005 එතුමා මට මතකයි 2000 දී එතුමාව පත් කරා ප්‍රධාන අමාත්‍යවරයා විදිහට බස්නාහිර පළාත් සභාවේ. බස්නාහිර පළාත් සභාවේ විශාල වැඩ කොටසක් එතුමා අතින් ඉෂ්ට වුණා. ඒ කාලවකවානුව තුළ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට අති දැවැන්ත සේවයක් කරපු නායකයෙක්. ඒ වගේම විශේෂයෙන් මෙතනින් පස්සේ 2004 නැවත එතුමා පාර්ලිමේන්තුවට තීරීපත් වුණා. මේ ක්‍රියාවලියත් එක්ක නැවත එතුමා ආපහු 2005 ආපහු නැවත ප්‍රධාන අමාත්‍යවරයා විදිහට පත් වුණා. එතනින් පස්සේ විශේෂයෙන්ම 2009 නැවත එතුමා ආපහු පළාත් සභාවට පත් වුණා. මට මතකයි එතනින් පස්සේ එතුමට ඒ ප්‍රධාන මද්දූරය අහිමි වුණා. එතනින් පස්සේ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ එතුමා තරං කළා. එතුමා අමාත්‍යවරයෙක් විදිහට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට වැඩ කටයුතු කරා. එතනින් පස්සේ 2015 නැවත එතුමා මෛත්‍රී ජනපතිතුමාට විරුද්ධව තමයි එතුමා වැඩ කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන්. නමුත් එතනින් පස්සේ ආපහු නැවත අපි ඒ ආණ්ඩුව හැදුවෙන් පස්සේ 2015 එතුමා විශේෂයෙන්ම පත් වුණා අමාත්‍යවරයෙක් විදිහට. විශේෂයෙන්ම ගුවන් සේවා අමාත්‍යවරයා විදිහට පත් වුණා. 2015 පාර්ලිමේන්තුවේ එතුමා ඉල්ලුවේ නැහැ. විශේෂයෙන්ම මම කියන්න කැමතියි ඉතාම අවංක දැකපු හොඳ අමාත්‍යවරයෙක් විතරක් නෙවෙයි දේශපාලඥයෙක් විදිහට ඉතාම ශූර කතිකත්වයක් තිබිච්ච කෙනෙක්. ඉතාම ඉතිහාසය පිළිබඳ ඉතාම දක්ෂ හැකියාවක් නැත්තම් ඉතිහාසය පිළිබඳ හොඳ ඉගෙනීමක් තිබිච්ච කෙනෙක්. අපේ පක්ෂය වෙනුවෙන් අතිවිශාල සේවයක් කරපු නායකයෙක්. එතුමා ඉතාම අවාසනාවන්ත විදිහට පෞගේ පළාත් පාලන මැතිවරණයේදී ඒ තිබුණ කළුතර දිස්ත්‍රික්කයේ තිබුණ ඒ රැස්වීමකදී යම් අපහසුතාවයන් ගන්නවකට ලක් වෙලා එතුමා මිය ගියා. මට ඉතාම කනගාටුයි. මොකද හේතුව යන්න කලින් මම එතුමාට කතා කරපුවාම එතුමාට මම කිව්වා යන්න එපා අයියා. ඔය රැස්වීමට වාට ස්ටෙන්ට් එක දාලා දවස් කීපයක්. නමුත් එතුමා ඒක ඇහුවේ නැහැ. එතුමා එතෙන්ට ගියා. එතනින් පස්සේ එතුමා ජීවිතක්ෂයටපත් වුණා. මම හිතන අපේ රටේ හිටපු මේ පාර්ලිමේන්තුවේ හිටපු ඉතාම වැදගත් මන්ත්‍රීවරයෙක් විදිහට මම එතකොට ගොඩක් ගරු කරන කෙනෙක්. ඒ නිසා මම හිතනවා එතුමාගේ සියලු ඒ පවුලේ ඥාතීන්ට මගේ සහ අපේ ආදරණීය පක්ෂය වෙනුවෙනුත් ඒ වගේම අපේ මෛත්‍රීපාල ජනපතිතුමා තවට එකින් මේ ස්ථානට පැමිණේ එතුමත් කතා කරයි. ඉතින් එතුමා වෙනුවෙන් අපේ පක්ෂය වෙනුවෙන් එතුමා කළ සේවය වෙනුවෙන් එතුමාට අපේ ගෞරවය මේ වෙලාවේ පුද කරමින් එතුමා නිවන් සුවත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෞලි සියලු දෙනාට අපේ කනගාටුව පළ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ලැරින් පෙරම ඇතිනිය විශේෂයෙන් 1960 විතර තමයි එතුමිය පළවෙනි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන්නේ. එදිනින් පස්සේ විශේෂයෙන් පෙරසත් පෙරම ඇතුමාගේ ආදරණීය බිරිඳ විදියට එතුමාට විශාල ශක්තියක් ඒ පුත්තලන් දිස්ත්‍රික්කෙ ලබා දුන්න කාන්තාවක් විදිහට එතුමිය විශාල සේවයක් කරා. එතනින් පස්සේ විශේෂයෙන් වයඹ පළාත් සභාවේ අවුරුදු ගණනාවක් මන්ත්‍රීවරයෙක් විදිහට වැඩ කරා විතරක් නෙමෙයි අමාත්‍යවරයෙක් ලෙස විශාල සේවයක් වයඹ පළාත් සභාවේ එතුමිය ඉස්සර කරයි කියන එක මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම එතනින් පස්සේ පාර්ලිමේන්තුවේ 2001 එතුමිය පැමිණියා. එතනින් පස්සේ එතුමිය දේශපාලන වශයෙන් එතනින් පස්සේ අපේ නිරෝෂන් පෙරම ඇතුමා දේශපාලනට ගෙනවිල්ලා එතුමිය දේශපාලනිකව යම් අඩියක් පස්සට තියලා නිවසට වෙලා හිටිය. මං හිතන්නේ අපේ ගෞරවයෙන් මතක් කරන්න ඕනේ එතුමිය ගැනත්. එතුමිටත් නිවන් සුවත් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපේ නිරෝෂන් පෙරම ඇතුමා ඇතුළු පෞලි සියලු දෙනාට අපේ කනගාටු පක්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් අපි මේ අවස්ථාවේ පළ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ගාල දිස්ත්‍රික්කයේ බුද්ධි කුලකුරුන්ද මැතිතුමා කියන්නේ මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවට ආපු කාලවකවානුව තුලත් හැමදාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා පොතක් අරගෙන ඇවිල්ලා පොතට කීයක් හරි පොතට අපි අතට දීලා දුන්නන් පස්සේ අපි ආදරෙන් කියක් හරි දුන්නත් ඒත් කියලා නෑ නෑ එපා මේක කියවල බලන්න කියලා. ඒ වගේ ඊටාම දක්ෂ ලේකකෙක් එක පැත්තකින් 1966 දී එතුමා ජනතා පුවත්පතේ කත්තු මණ්ඩලයට ඇතුළත් වුණා. මට මතකයි විශේෂයෙන් ලග්මියම් පුවත්පතේ අම්බලන් ගොඩයක් කියන ලිපි පෙළ එතුමා දිගටම රචනා කරා දිගින් දිගටම. ඒ වගේම සියරට පත්‍රයේ කතුවරයා ලෙසත් වැඩ කරා. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඉතාම දක්ෂ හැකියාවක් තිබිච්ච කෙනෙක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආශිෂ්‍යෙක් විදිහට කටයුතු කරා. 1989 පාර්ලිමේන්තුවට එතුමා පැමිණෙනවා. 94 දක්වා මන්ත්‍රීවරයෙක් විදිහට වැඩ කරනවා. මම හිතන්නේ එතුමත් මේ රටේ අපේ පාර්ලිමේන්තුවේ ඉතාම ශක්තිමත් රට වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් විදිහටයි මම සලකන්නේ. එතුමාට නිවන් සුව අත්වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මුතු සිවලිංගම් මැතිතුමා අපේ දේශපාලනිකව අපිට ඉතාම ළඟින් වැඩ කරපු කෙනෙක්. අවුරුදු 27ක් එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබෙනවා. විශේෂයෙන්ම තොණ්ඩමන් මැතිතුමත් එක්ක ඒ දේශපාලනිකව ඉතාම ළඟින් වැඩ කරපු අපේ ජේෂ්ඨ නායකයෙක් විදිහට අපි එතුමාට ගරුත්වය තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කඳුරට තිබෙන විශේෂයෙන් CWC එකේ නැත්තම් ඒ වෘත්තීය සමිශේෂ්ත්‍රේ අතිවිශාල සේවයක් කරපු කෙනෙක්. මට මතකයි 2001 මහමැතිවරණයේදී එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඡන්ද ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත්තා. ඒ වගේම චන්දික බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ රජයේ වතු නිවාසයේ අඩතල පහසුකම් හා ප්‍රජා සම්වර්ධන අමාත්‍යය එතුමා දරුවා. ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යය ගණනාවක් එතුමා පහුගිය කාලවකවානුවේ දරමින් සිටියා. මේ පාර්ලිමේන්තුවේ දමිළ මන්ත්‍රීවරයෙක් විදිහට විශේෂයෙන්ම කඳුරට නියෝජනය කරපු නායකයෙක් විදිහට අපිත් එක්ක ඉතාම ළඟින් වැඩ කරපු නායකයෙක්, ඉතාම හොඳ ගතිගුණ තිබිච්ච නායකයෙක්. මම හිතනවා එතුමාටත් නිවන් සුව අත්වේවායි කියලා ප්‍රාර්ථනා කරමි. ඔබතුමා මට ලබලා දුන්න වෙලාවට මගේ ස්තුතිය උද කරමි. මගේ වචන ස්වල්ප ප්‍රසන්න කරමි.
රෝහිත අභිගුණෝදන මෙතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද දවසේ ශෝක යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී අභ්‍රප්‍රාර්ථ ගරු ලැරීන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය, එවැගේම අපේ දිස්ත්‍රික්කයෙන් බිහි වුණු රෙජිනෝල් කුරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, අභ්‍රපද බුද්ධික කුරුකුල රත්න මන්ත්‍රීතුමා, එවැගේම මුතු සිවලිංගම් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී තුමල්ලා ගැන ශෝක පණිවිඩය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔබතුමා මේ කාලය ලබා දීමෙන් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පළමුවෙන් අපේ ලැරීන් පෙරේරා මන්ත්‍රීතුමිය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා, ඒ වගේම ඒ අද ඔහු ඇයගේ ඒ මාතාවගේ පුතණුවන්නන නිරෝෂන් පෙරේරා අපේ මන්ත්‍රීතුමත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඒ පවුලෙන් මේ රටට ලොකු සේවාවක්, ලොකු යුතුකමක්, ලොකු වගකීමක් වුණු බව මේ සමාජය තුළම හැම කෙනෙක්ම දන්නවා. හොඳ මාතාවක් හැටියට, හොඳ අම්ම කෙනෙක් හැටියටත්, සමාජ මෙහෙවරක් කරපු කෙනෙක් හැටියට, සහ අපි අම්ම එක්ක ඇසුරු කරන්න නොලැබුණත් නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමත් එක්ක බොහොම ලෙංගතුකමින් ඒ වගේම සහෝදරත්වයෙන් කටයුතු කරපු කෙනෙක් හැටියට ඔබේ ගතිගුණ දිහා බලනකොට ඒ වගේ අම්ම කෙනෙක් කොහොම යුතුකම් වගකීම් ඉටු කළාද කියන එක ගැන බොහොම ගෞරවයෙන් මේ වෙලාවේදී අපි සිහිපත් කරනවා. ඒ වගේම පියා ලොකු සේවාවක් ඉටු කළා තියෙනවා ඔබේ පවුලම. මං හිතන්නේ ඒ මෑණියන් කළ මෙහෙවර අදත් අය අපාතර නැති වුණත් අය ගැන ඔබ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මුළු රටේම කතා කරන බව මතක් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂයේ සාතිශය සංවේගයත් ඔබේ පවුලට මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම බුද්ධික කුරුකුල රත්න හිටපු මන්ත්‍රීතුමාත් මුතු සිවලිංගම් මන්ත්‍රීතුමාගේත් පවුලේ සියලුම දෙනාට අපේ සංවේගය ප්‍රකාශ කරනවා. අපි පක්ෂයක් හැටියට මේ අවස්ථාවේදී ඒ වගේම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන ගරු කතානායකතුමනි, මේ උත්තරීතර පාර්ලිමේන්තුවත් නියෝජනය කරමින් දේශපාලනයේ යුග පුරුෂයෙක් බවට පත්වෙච්ච අපේ දිස්ත්‍රික්කයෙන් බිහි වුණු රෙජිනෝල් කුරේ මැතිතුමා ගැන මේ සභාව තුළ යමක් කීමට අවශ්‍යයි ගරු කතානායකතුමනි. රෙජිනෝල් කුරේ කියන ඒ කෘතාස්ත දේශපාලන චරිතය ඔහුගේ පියා කළුතර මැතිවරණ බල ප්‍රදේශයේ කලමුල්ල ගම එතන එහා පැත්තේ පයාගල මං ඉපදුනේ පයාගල එතකොට රිජිනෝල් කුරේ මැතිතුමාගේ දයාබර පියා ඉපදුනේ කලමුල්ල ප්‍රදේශයේ එතුමා විල්සන් කුරේ කියන එතුමාගේට ලැබුණු ඒ පුතා තමයි රිජිනෝල් කුරේ මැතිතුමා. ඒතර ඒ දිස්ත්‍රික්කයෙන් ඒ ආකාරයට උපත ලැබූ රිජිනෝල් කුරේ මැතිතුමා දේශපාලනේ තුලට ඔහු එන්න ඉස්සෙල්ලා මේ රටේ දරුවන්ට බුද්ධිය ලබා දෙන ගුරුවරයෙක් හැටියට මං හිතන්නේ ඉතාම හොඳ මෙහෙවරක් ඉටු කරපු අපේ දිස්ත්‍රික්කෙ විතරක් නෙවෙයි හැම තැනම රිජිනෝල් සර් කියලා හැමෝම කතා කරන්නේ එතුමාගෙන් යමක් ඉගෙනගත්තු දරුවෝ එතුමාගේ නම කිව්වම අදත් එතුමාට ගරු කරනවා රිජිනෝල් කුරේ මැතිතුමා. එතුමා දේශපාලනේ නොයෙක් අවස්ථාවල් වලදී නොයෙක් බාධක නොයෙක් අභියෝග බාරගත්තු දේශපාලන චරිතයක් කියන එක අපි දකිනවා ගරු කතානායකතුමනි. එතුමා දේශපාලන වශයෙන් අපි එතුමාගේ දේශපාලන ජීවිතය ගැන හදාරනකොට එතුමා දේශපාලනයේ නොයෙක් පක්ෂ නියෝජනය කරමින් කටයුතු කරපු නායකයෙක්. එතුමා වරක ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් දේශපාලනය ආරම්භය වගේ ඊට පස්සේ එතුමා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිරගෙවල්වල පවා එතුමාට යන්න සිද්ධ වුණා. ලොකු බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජා පෙරමුණ අපේ දිස්ත්‍රික්කයෙන් බිහිවෙච්ච කොටපිටිය ගමෙන් බිහිවෙච්ච GID ධර්මසේකර මැතිතුමාගේ පක්ෂය ශ්‍රී ලංකා මහජන පක්ෂය ඒ වගේම බහුජන නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පෙර කතා කරපු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා මතක් කළා වගේ අපේ දිස්ත්‍රික්කයේ අපිත් නියෝජනය කරපු පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමා බේරුවල ආසනයේ සංවිධායකවරයා හැටියටත් පානදුර ප්‍රධාන සංවිධායකවරයා හැටියටත් එතුමා අපේ සමස්ත ලංකා කාරක සභාවත් නියෝජනය කරමින් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයා හැටියට එතුමා ඒ තමන්ගේ යුතුකම සහ වගකීම ඉටු කළා. ඒ වගේම එතුමා අවසානයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ මහින්ද රාජපක්ෂ අපේ පස්වර විධායක ජනාධිපතිතුමාටත් ඒ සහයෝගය ලබා දෙමින් අපි එක්කත් අත්වැල් බැඳගෙන කටයුතු කරපු දේශපාලන නායකයෙක් කියන එක මතක් කරන්න ඕන. එතුමා ගරු කතානායකතුමනි විවිධ තනතුරු රාශියක් දරපු දේශපාලන නායකයෙක් පරිණත නායකයෙක්. ඒ හේතුව මේ දේශපාලන වටපිටාව තුළ අපි දකින්නේ ප්‍රායෝගිකව ගක් නායකයන්ගෙන් අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගිකව ප්‍රශ්නයක් දිහා බලන විදිය, ප්‍රායෝගිකව ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන විදිය, ප්‍රායෝගිකව ජනතාවට ඇහුම්කන් දෙන දේශපාලන නායකයෙක් හැටියට තමයි මම රිජිනෝල් කුරේ මැතිතුමාව දකින්නේ. බොහොම සුවදශීලී චරිතයක් හැටියට. කරු කතානායකතුමනි ඔතුමා දන්න එතුමා බස්නාහිර පළාතේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට. එතුමාට ඒ අත්දැකීම තිබුණා. පළාත් සභාව නියෝජනය කරමින් බස්නාහිර ලංකාවේ පළාත් සභා වලින් තාමත්ම ප්‍රමුඛස්ථානයක් ගන්න පළාත් සභාව වැඩි ජනගහනයක් ඉන්න ඒකේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්ගේ අත්දැකීම රිජිනෝල් කුරේ මැතිතුමාට තිබුණා. ඊට පස්සේ එතුමා පළාත් සභාවේම නියෝජ්‍ය සභාපති ධූරය ඒකට නායකත්වයේ දෙමින් නියෝජ්‍ය සභාපති ධූරය අපේ රිජිනෝල් කුරේ මැතිතුමා එදා හිටියා. ඊට අමතරව එතුමා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ඒ වගේම සමෘද්ධි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ජාතික ඒකාබද්ධ සහ ජනවාර්ගික කටයුතු කැබිනට් අමාත්‍යවරයා හැටියට සහ බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරය පවා එතුමාට දරන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම එතුමා නැවතත් පාර්ලිමේන්තුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට සහ නැවත පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයත් ඒ වගේම අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියටත් සුළු අපරාධ නියෝග කැබිනට් අමාත්‍යවරයා හැටියටත් උතුරු පළාතේ විශේෂයෙන්ම විශේෂිත දෙයක් එතුමා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට
තමන්ගේ මෙහෙවර ඉටු කළා ඒ කාලවකවානුව අපි සිහිපත් කරන්න ඕන විශේෂයෙන් ජනවාර්ගික කොටස් දෙකක් ජීවත් වෙන ඒ වගේම අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණු ඒ ප්‍රදේශයක එතුමා ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ජනතාවට අහුන්කම් දෙමින් ඒ ආණ්ඩුකාර ධූරයේ දැරීම ගැන එතුමා ඉපදුණු දිස්ත්‍රික්කයේ ඉපදුණු කෙනෙක් හැටියට අද අපට සතුටු වෙන්න පුළුවන් කමක් තියෙනවා එතුමා විශේෂයෙන්ම ගරු කථානායකතුමනි කළුතර දිස්ත්‍රික්කයට ලොකු මෙහෙවරක් ඉටු කරා අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රධාන අමාත්‍යවරයා හැටියට කළුතර දිස්ත්‍රික්කයේ ඈත එපිට අර වලල්ලා විට පාලින්ද නුවර ඒ වගේම මදුරාවල මේ වගේ දුෂ්කර බුලස්සිංහල වගේ තැන්වල පුංචි ඉස්කෝල ළමයි 50 100 ඉන්න ස්කෝලවලට එතුමාගේ දැඩි අවධානයක් එතුමා යොමු කළා. ඒ යුතුයකම එතුමා ඉටු කළා. අදත් ඒ ගම්වලට ගියාම අපිට ගියාම කියනවා අපිට මේ අහවල් දේ කරලා දුන්නේ අපේ රෙජිනෝල් ඇමතිතුමා. අපේ රෙජිනෝල් මහත්තයා කියලා බොහොම ගෞරවයෙන් සීපත් කරනවා. එතුමා මං හිතන්නේ ගුරුවරයෙක් හැටියට ඒ යුතුයකම සහ වගකීම ඉටු කරපු කෙනෙක් කියන එක මතක් කරන්න ඕන. පෞද්ගලිකව අපි බොහොම ළඟින් ඇසුරු කළා. අපි එක කඳ උරක අපේ දේශපාලන සටන ගෙනිච්චා. ඒ දේශපාලන සටන ගෙනියනකොට අද මම බොහොම ගෞරවයෙන් කියනවා ඔහු වැඩිහිටියෙක් හැටියට අපිට අපිට වැඩිහිටියෙක් හැටියට ඔහු දෙන අවවාදයක් ඔහු දෙන යම් දේශපාලන මතයක් තුල අපිට ඔහුත් එක්ක වැඩ කරන්න පුළුවන් කමක් ලැබුණා. කොයි වෙලක හැම වෙලාවෙම බොහොම සිනාමුසු මුණින් වැඩ කටයුතු කරපු දේශපාලන නායකයෙක්. හැම වෙලෙම බොහොම සිනහවෙන් බොහොම ඉඳලා කාටවත් වෛර නොකරන බොහොම මනුෂ්‍යත්වයේ පෙරදරි කරගත් ආ වූ චරිතයක් බවට පරිවර්තනය වුණා. ගරු කථානායකතුමනි රෙජිනෝල් කුරේ කියන ඒ දේශපාලන චරිතය ඒ කෘතාස්ථ දේශපාලඥයා අපාතරෙන් සමුගත්තේ අපාතරෙන් අපි නොහිතපු වෙලාවක දුරකථන ඇමතුමක් ලැබෙනවා රෙජිනෝල් කුරේ මැතිතුමා අපාතරෙන් වෙන් වුණා කියලා. ඒ පණිවිඩය ලැබුණම ඇත්තටම අපිටත් අදාහ ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔහු බොහොම හැම වෙලෙම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ව්‍යායාම කරමින් උදේට අපිත් එක්ක කළුතර ක්‍රීඩා පිටියට ගිහිල්ලා ඒ ක්‍රීඩා පිටියේ කරන ව්‍යායාම කරලා බොහොම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බොහොම අවධානයෙන් හිටපු කෙනෙක්. නමුත් මම මෙන්න මේ කතුවක් පොඩ්ඩක් කියවනවා ගරු කථානායකතුමනි කළුතර ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති ජේම් සෝමසිරි මැතිතුමා ලියනවා රෙජිනෝල් කුරේ නම් වූ සුන්දර මිනිසාව අපිට අහිමි කළේ ඇයි මම මේක කිව යුතුයි ගරු කථානායකතුමනි මේ ජරාජීර්ණ හිරිකිත දේශපාලන භූමියේ රෙජිනෝල් කුරේ නම් වූ පිරිසිදු අව්‍යාජ නිර්ලෝභී ආදරණීය මිනිසාට නිසි ඇගයීමක් විසු දේශපාලන පක්ෂයකින් හිමිවේ නැත බෝධිසත්ව ගතිගුණ වලින් පිරි මා ආදරණීය රෙජිනෝල් කුරේ නම් වූ දයාබර මිනිසා තව බොහෝ කල ජීවතුන් අතර සිටීමට අවස්ථාව තිබුණි එහෙත් මා ළඟ සිටිය දීම 2023 ජනවාරි 12 වන දින රාත්‍රී 8ට පමණ පින්වත් වයිට් චෙවන් හෝටලයේදී සිදු වූ හිරිකිත සිදුවීම නිසා අපට රෙජිනෝල් කුරේ මහතා අහිමි විය. ජේෂ්ඨත්වයට ප්‍රවීණත්වයට උගත්කමට ගරු නොකරමින් හැසුරු එක්තරා යුතුයකම කෙසේ වෙතත් හැදිච්ච කමක් නොතිබුණු උන්මත්තක දේශපාලඥයෙකු නිසා අද අපට රෙජිනෝල් කුරේ මහතා අහිමි විය. ඒ සිදුවීම එදා සිදු නොවුණා නම් රෙජිනෝල් කුරේ මහතා අදද අප සමග ජීවතුන් අතර සිටින බව විශ්වාසය. මම මේක ඉදිරිපත් කරේ ගරු කථානායකතුමනි මේ 225ක් නියෝජනය කරන මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මම විශ්වාස කරනවා දේශපාලන හෘද ස්පන්දය දැනෙන දේශපාලන හෘද ස්පන්දය තමන්ට තමන්ගේ හදවතට දැනගන්න පුළුවන් දේශපාලන චරිත. ඒ වගේම අපි මත දෙකක් දරන්න පුළුවන්. මේ අද ආණ්ඩුව විපක්ෂය එහෙම නැත්නම් වෙනත් මතයක් දුන්නත් ඕන කෙනෙකුට මේ දේශපාලන මතයක් දැරීමේ අයිතිය තියෙනවා. නමුත් ඒ දේශපාලන මතයට තමන්ගේ කූරත්වය, තමන්ගේ වෛරය කවුරු හෝ වපුරනවා නම් මේ වගේ සුන්දර දේශපාලන චරිත අපිට අහිමි වුණයි කියන එකත් ඔබතුමාට සිහිපත් කරනවා. ඒක සිහිපත් කරමින් අප දිස්ත්‍රික්කයෙන් බිහි වෙච්ච අපේ දිස්ත්‍රික්කයෙන් බිහි වෙලා මම හිතන්නේ ඔබතුමා දන්න ඔබතුමා දිස්ත්‍රික්කයේ ජෙනියාය පළාතේ ඒ ප්‍රදේශයේ ජීවත් වෙලා අද ලංකාවේ දරන්න පුළුවන් උපරිම ඒ සියලු මහජන නියෝජිතත්වයේ දරූ ඒ අසහාය නායකයා අපි ගරු කරන නායකයා වැඩිහිටියෙක් හැටියට ගරු කරන රෙජිනෝල් කුරේ මැතිතුමාට මේ අවස්ථාවේදී පස්වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අප පක්ෂයේ ශෝකය බලවත් ශෝකය පවුලේ සියලුම ඥාතීන් ඇතුළු සියලුම දෙනාට ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ඔව් එමෙතුමා
ගරු කථානායකතුමනි
මට මිනිත්තු දෙකක කාලයක් ලබා දෙන්න. විශේෂයෙන්ම අද උදේ මේ සභාව තුළ අස්වසුම වැඩසටහන සම්බන්ධයෙන් විවාදයක් ඇති වෙලා තියෙනවා. මම අද කර්මාන්ත ප්‍රදර්ශනයට උදේ සම්බන්ධ වෙච්ච ඉඳන් ඒ වෙලාවේ මට පාර්ලිමේන්තුවේ ඉන්න බැරි වුණේ. ගරු කථානායකතුමනි, මෙහි අරමුණ වුණේ විශේෂයෙන්ම අපේ රටේ දුප්පත්ම ජන කොට්ටාසය තෝරගෙන ඔවුන්ට රජය විසින් ලබා දෙන සුබසාධන වැඩපිළිවෙල වඩා ශක්තිමත්ව ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න. මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුව තුලත් විවාද කරා, ඒ වගේම විවිධ කමිටු තුල විවාද කරා. එතනදී ඇතිවෙච්ච කාරණේ තමයි ඒ ඊට අමතරව ගරු කථානායකතුමනි, දේශීය සහ විදේශීය වශයෙන් කරපු සියලු සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා අපේ රටේ දැනට සුබසාධන දීමනා ලබන පවුල් සහ පුද්ගලයන්ගෙන් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් නුසුදුසුසන්, ඒ හින්දා සුදුසු කණ්ඩායමට නොලැබෙනව නුසුදුසු කණ්ඩායමක් ලබා ගන්නවා කියලා. ඒ අනුව අපි මීට සති දෙකකට කලින් මේ රෙගුලාසි මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත්තා දීර්ඝව සාකච්ඡා කරලා, ඒ අනුව ගරු කථානායකතුමනි 20 වෙනිදා අපි මේ නාමලේඛනය ප්‍රසිද්ධ කරන්න ආරම්භ කරා. ඒ අනුව 20 වෙනිදා සිට මේ මාසේ 30 වෙනිදා දක්වා ගරු කථානායකතුමනි අභියාචනාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ ඉල්ලුම් කිරීමේ හැකියාව ලැබෙනවා, වගේම වැරදි කෙනෙක් තේරිලා ඉන්නවා කියලා ඒ නාමලේඛනය තුළ තියෙනවා නම් ඊට විරුද්ධව පැමිණිල්ලක් පාරදේශීය ලේකම් වෙත ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ අනුව ඒ අභියාචනා සහ පැමිණිලි ලැබෙන පිළිවෙල අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් කමිටුපත් කරලා ඒ අභියාචනය එහෙම නැත්නම් පැමිණිල්ල විමර්ශනය කරලා ඔහු ඇතුළත් විය යුතුද ඉවත් විය යුතුද කියන කාරණය පිළිබඳ තීන්දුව කිරීම පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි කිසිදු අභියාචනයක් එහෙම නැත්නම් පැමිණිල්ලකට භාජනය නොවන කණ්ඩායම් වලට ජූලි මාසෙ වෙද්දී මේ දීමනා ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මෙතන ඇතිවෙච්ච ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම තනි පුද්ගලයන් හැටියට දැන් මේ නාමලේඛනය අද ප්‍රදර්ශනය කරලා තියෙන්නේ පවුල් හැටියට ගන්න කණ්ඩායම් වලට. තනි පුද්ගලයන් හැටියට සුබසාධන දීමනා ලබා දෙන විශේෂයෙන්ම වකුගඩු රෝගී, ඒ වගේම වැඩිහිටි එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ඒ වගේම මේ විශේෂ හැකියාවන් තියෙන අපි අර අපේ සමාජයේ අපි ආබාධිත පුරවැසියන් හැටියට භාවිතා කරන නම, ඒ පිළිබඳ නාමලේඛනය ගරු කථානායකතුමනි ලබන සතියේ වෙද්දී ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ එක්කම මේ ප්‍රදර්ශනය කරලා තියෙන නාමලේඛනය අවසාන නාමලේඛනය නෙවෙයි. මේ අභියාචනා සහ පැමිණිලි වලට ඉඩ ලබා දීම සඳහා තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඒ එක්කම ගරු කථානායකතුමනි, ජූලි මාසයේ අපි පළවෙනි වාරිකය ගෙවීමෙන් පස්සේ අගෝස්තු මාසයේ වෙද්දී ඊළඟ වර්ෂය සඳහා අවශ්‍ය අයදුම් පත්‍ර කැඳවීමත් සිදු කරනවා. එයින්ද අපි විශ්වාස කරනවා මේ තුළ යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා. එයින්ද අපේ උපරිම උත්සාහය සුදුසුම දුප්පතුන් තෝරගෙන ඔවුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දෙන්න මේ පවතින ආර්ථික අර්බුදය තුලත්. ඉතින් එයින්ද මේකෙදී අසාධාරණයට ලක්වන කොට්ටාසයක් ඉඳී කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ එක්කම ගරු කථානායකතුමනි, දීර්ඝ කාලයක් සුබසාධන දීමනා ලබා දීමේදී මේ 30%ක් එහෙම නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් නුසුසු අය ප්‍රතිලාභ ලබා ගැනීම තුළ සැබවින්ම දුප්පත් කණ්ඩායමට බරපතල අසාධාරණයකුත් සිදු වුණා. එහින්ද මේ දීර්ඝ කාලයක් නිවැරදි නොවිච්ච ක්‍රමවේදය නිවැරදි කිරීමට යාම තමයි අද රජය සහ විපක්ෂය එකට අපි රෙගුලාසි සම්මත කරලා මේ වැඩ කටයුත්ත කරේ. එහින්ද මේක කිසිම සැබවින්ම දිලිඳු පුද්ගලයේ මගහැරෙන්නේ නැති වැඩපිළිවෙලක් බවට පත් වෙනවා ගරු කථානායකතුමනි. පළවෙනි අවුරුද්දේ අපි විශ්වාස කරනවා 80%කට වඩා මේක නිවැරදි වීම සිදු වෙයි. හැබැයි ඒක නිවැරදි වීම ලබන අවුරුද්දේදී සම්පූර්ණයෙන්ම සිදු වෙයි ගරු කථානායකතුමනි. එහෙනම් කිසිම දුප්පත් කෙනෙකුට අසාධාරණයක් නොවෙන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය වගකීම ගන්නවා. ඒකම අපිට මේ වැඩසටහන නැවැත්වීමේ හැකියාවක් නැහැ. මොකද අපිට අපේ ද්විපාර්ශ්වික ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ වගේම ලෝක බැංකුව මේ සියලු ආයතන වලින් අපිට උපදෙස් ලබා දීලා තියෙන්නේ මේ රටේ ආර්ථික අර්බුදය තුළ සිදු කරන ප්‍රතිසංස්කරණත් එක්ක ඇතිවන ආර්ථික පීඩනය තවදුරටත් වැඩිවීම වළක්වා ගන්න දිලිදුම ජන කොට්ටාසය තෝරගෙන ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය අරගෙන යන්න වැඩි ප්‍රතිලාභ ලබා දෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ඒක තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව අපි ගිය අවුරුද්දේ සුබසාධන දීමනා සඳහා රුපියල් බිලියන 145ක ප්‍රමාණයක් වියදම් කරා. මේ අවුරුද්දේ අපි අවමය රුපියල් බිලියන 187ක් දක්වා ඒ ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. අතරම මේ ක්‍රියාත්මක වීම තුළ රුපියල් බිලියන 206 ඉක්ම වූ සුභසාධන වියදම් වලට රජය යොමු වෙලා තියෙනවා. එහෙනම් නිවැරදිම කණ්ඩායම තමයි තෝරගන්නේ. හැබැයි ඒ තුලත් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා ඔබ හඳුනා ගැනීමක් කරොත් අපිට ඒක යොමු කරොත් අපිට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට ඒ පැමිණිල්ල බාර දීලා තවදුරටත් විමර්ශන කටයුතු සඳහා යොමු කරන්න පුළුවන් ගරු කතානායකතුමා.
බොහොම ස්තුතියි. Honorable V. Radhakrishnan. Yes, please.
දුමනි මං හිතන්නේ මෙතුමා මේ ප්‍රකාශයට මට කියන්න තියෙන්නේ අපිට ලැබෙන තොරතුරු අනුව මේකේ පිටිපස්සෙ යම් කිසි දේශපාලනයක් තියෙනවා. මේ ආධාර ලබාදීමේදී දේශපාලන තියෙන මම අද මේ නුවරින් එනකොටත් අද මේ මට දුරකතර පරිවිට ගණනාවක් ආවා. දේශපාලනයක් තියෙනවා මේකේ. අනිත් එක මේ මේ සුභසාධන පනත පාර්ලිමේන්තුවේ විවාද වෙච්ච අවස්ථාවේදී අපි විපක්ෂ නායකතුමා යෝජනා කෙරුවා ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉන්න ශ්‍රී ලාංකික විද්වතුන් යෝජනා කළා තිබ්බ ලයිට් බිලට බලලා ඒ ආධාර දෙන්න කියලා. ඒතකොට හරියට කට්ටිය තේරෙනවා. මොකද ලයිට් බිලෙන් කෙනෙක්ගේ වත්කම මේ සකස් කරගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රතික්ෂේප කරලා මේ කමිටුපත් කළා. කමිටුවේ කවුද ඉන්නේ? ආණ්ඩුවේ හිටවුතුන්. ඔබතුමා දන්නවනේ වටවට කරන ක්‍රමතා විදි. ඉතින් මේකේ දේශපාලනයක් තියෙනවා පැහැදිලිව.
ඔවිසටි හොන්ඩරමර යස් ඔබතුමා
ඔක යෝජනා තියෙන අවස්ථාවේ මේ කතා කිරීම. ඒතර ඔබතුමා කිරියල් නෑ මම කියන්නේ. ඉතින් ඒක තමයි ඔයා කියපේකට උත්තරයන්නේ මේ දෙන්නා දන්නේ. කිරියල්ල ඇමතුමා මතු කරපු කාරණයේ සම්බන්ධයෙන් නිශ්චිතව දේශපාලන බලපෑමක් ඇති වෙලා තියෙනවා කියලා ඔබතුමාට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන් වුණොත් අපි ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කටයුතු කළේ නිවැරදි කිරීම කරනවා.
හරි, බොහොම ස්තුතියි ඇමතුමා. ඔව්, ඔනරබල් රාධකිෂ්ණ යූ කන්ටිනියු.
ඉලංගලි ගහන්න එපා මේකට.
ගෞරව සභානායකර අවර්களே, ඉන්ද්‍ර සෝහ ප්‍රකාශන සම්බන්ධமாக சில வசனங்களை பேசுவதற்கான சந்தர்ப்பம் கிடைத்திருக்கின்றது. அதிலே எங்களுடைய பகுதியிலே ஒரு சிறந்த தொழிற்சங்கவாதியாகவும் அரசியல்வாதியாகவும் இருந்த கௌரவ முத்து சிவலிங்கம் அவர்களை பற்றி ஒரு சில வார்த்தைகளை இங்கு பேச வேண்டியிருக்கின்றது. 20/7/1942 இந்த பிறந்த கௌரவ முத்து சிவலிங்கம் அவர்கள் தனது ஆரம்ப பள்ளியை நூரலிய பரிசுத்த கல்லூரியிலும் அதே போல அந்த அவருடைய ஆரம்ப வேலையை இலங்கை தொழிலாளர் காங்கிரஸ் மூலமாக ஆரம்பித்து குமாஸ்தாவாக ஆரம்பித்து ஐயோராவாக உயர்வு பெற்று அதுக்கு பிறகு பல்வேறு பரிமாணங்களை பெற்று இந்த நாட்டினுடைய உயர் பதவியான கேபினட் அமைச்சராகவும் இருந்து செயல்பட்ட இந்த கௌரவ முத்து சிவலிங்கம் அவர்களை பற்றி இன்று நாங்கள் பேசுவதற்காக வந்திருக்கின்றோம். அவர்
ஆர்டர் ப்ளீஸ், டெபியூட்டி ஸ்பீக்கர் வில் டேக் தி சேர்.
மலையகத்தின் பிரதான தலைவராக இருந்த கௌரவ சௌமியமூர்த்தி தொண்டமான் அவர்களுடைய பாசறையிலே வளர்ந்து அவருடைய நன்மதிப்பை பெற்று பல்வேறு பரிமாணங்களை பெற்ற திரு சிவலிங்கம் அவர்கள் 1978 அரசியல் ரீதியாக நூரலிய பிரதேச சபையினுடைய தலைவராக வந்தார். அதற்கு பிறகு 1979 காமினி திசாநாயக் அவர்களுடைய வெற்றிடத்திற்காக முத்து சிவலிங்கம் அவர்கள் பாராளுமன்றத்திற்கு பிரவேசித்தார். 1979 முதல் 20 வரைக்கும் தொடர்ந்து பாராளுமன்ற உறுப்பினராக செயல்பட்டதையும் பாராளுமன்றத்தில் பல்வேறு துறைகளிலே அமைச்சராக கேபினட் அமைச்சராக செயல்பட்டதை நாங்கள் இந்த நாட்டுக்கு அதாவது எல்லோருக்கும் தெரிந்த ஒரு விஷயமாக இருக்கின்றது. அவருடைய காலகட்டத்திலே தொழிற்சங்கவாதியாக இருந்த காலகட்டத்திலே இலங்கையினுடைய பெருந்தோட்ட மக்களுக்கு பெரும்பாலும் மின்சாரம் வழங்குவதற்கான ஒரு திட்டத்தை அவர் கொண்டு வந்தார். ஆகவே அந்த மின்சாரத்தை கொண்டு வந்ததன் காரணமாக அவருக்கு ஒரு பட்டப்பெயர் கூட அங்கு இருக்கின்றது, மின்சார கண்ணா என்று அழைக்கப்படுவார். அவ்வாறு செல்லமாக அந்த மக்களாக அழைக்கப்பட்ட திரு சிவலிங்கம் அவர்கள் இலங்கை தொழிலாளர் காங்கிரசினுடைய நிதி செயலராக, பின்னர் அதற்கு பிறகு தலைவராகவும் செயல்பட்டதை நாங்கள் இந்த நேரத்தில் கூறி வைக்க வேண்டும். அதே போல இந்த பாராளுமன்றத்திலே இன்று நான் பேசிக் கொண்டிருப்பதானால் கௌரவ முத்துசிவலிங்கம் அவர்கள்தான் என்னை முதல் முதலாக அரசியலுக்கு 1978 என்னை அறிமுகப்படுத்தினார். அதற்கு பிறகு நானும் படிப்படியாக அந்த இலங்கை தொழிலாளர் காங்கிரஸ் அரசியல் பாசறையிலே வளர்ந்து அவரோடு இணைந்து செயல்படுவதற்கு பல்வேறு சந்தர்ப்பங்கள் எனக்கு கிடைத்தது. அதே போல திரு சிவலிங்கம் அவர்களுடைய குடும்பமும் எங்கள் குடும்பமும் மிக நட்பாக பழகக்கூடிய சந்தர்ப்பமும் மிகவும் ஒற்றுமையாக செயல்படக்கூடிய சந்தர்ப்பங்களும் எங்களுக்கு கிடைத்திருந்தது. ஆகவே அவருடைய இழப்பு என்பது பொதுவாக மலையக மக்களுக்கு ஒரு பெரிய இழப்பு என்பதை நாங்கள் சொல்ல வேண்டும். அதே போல அவருடைய இழப்பை ஏற்று இன்று இருக்கின்ற அவருடைய பாரியார் திருமதி ராஜலட்சுமி அவர்களுக்கும் அதே போல திரு பாபு அவர்களுக்கும் வாணி திவ்யா போன்ற அவருடைய மகன் மகள்மார்களுக்கும் என்னுடைய அனுதாபத்தை நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஒரு சிறந்த தொழிற்சங்கவாதியாக செயல்பட்ட திரு சிவலிங்கம் அவர்களுடைய இந்த இந்த அனுதாப பிரேரணையிலே இந்த வசனங்களை தெரிவிப்பதோடு திருமதி லரின் பெரேரா அவர்கள் இந்த நாட்டினுடைய அமைச்சராக இருந்த ஃபெஸ்டஸ் பெர்ரா அவர்களுடைய பாரியாராக இருந்து இந்த பாராளுமன்றத்தில் பல்வேறு சேவைகளை செய்தவர் என்பது எனக்கு ஞாபகம் இருக்கின்றது. திரு ஃபெஸ்டஸ் பெர்ரா அவர்கள் எனக்கு மிகவும் நண்பராக இருந்தார். திரு சாமியமூர்த்தி தொண்டமன் அவர்களோடு நூறலியே வரும்பொழுது எங்களது இல்லத்திலே வந்து விருந்தருந்தி சென்ற தினமும் எனக்கு ஞாபகம் இருக்கின்றது. ஆகவே அவரை இழந்து தவிக்கின்ற அந்த குடும்பத்திற்கும் எனது அனுதாபத்தை நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே போல திரு ஃபெஸ்டஸ் ரெஜினால்ட் குரே அவர்கள் இந்த நாட்டினுடைய அமைச்சராக கவர்னராக இருந்து செயல்பட்ட காலத்திலே பெரும்பாலும் வடபகுதியிலே கவர்னராக இருந்து செயல்பட்டதிலே பல்வேறு விஷயங்களிலே நாங்கள் அவரோடு பேசி பல்வேறு பிரச்சனைகளை தீர்ப்பதற்கு காரணகர்த்தாவாக இருந்திருக்கின்றார். ஆகவே அவருடைய இழப்பும் இந்த நாட்டுக்கு ஒரு பெரிய இழப்பு என்ற அடிப்படையிலே அவருக்கும் என்னுடைய அனுதாபத்தை இந்த தினத்திலே தெரிவித்துக் கொள்ள வருகின்றேன். அதே போல கௌரவ முத்துசிவலிங்கம் அவர்கள் நூறலிய மாவட்டத்திலே நூறலிய முத்துமாரியம்மன் சீதையம்மன் சீதாயிலிய சீதையம்மன் ஆலயவற்றின் தலைவராகவும் காப்பாளராகவும் இருந்து செயற்பட்டிருக்கின்றார். ஆகவே அந்த சபையினுடைய தலைவராக நான் இருக்கின்ற காரணத்தினால் அந்த சபையின் மூலமாகவும் பாராளுமன்றம் ஊடாக அவருக்கு என்னுடைய அனுதாபத்தை இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
பவமேஸ்வதி கர்மந்தா கர்வ எஸ்பி திசாநாயக மெத்துமா
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට ස්තුතියි වෙලාව දුන්නට. අද ශෝක පණිවිඩ ප්‍රකාශ කරන විශේෂයෙන් ගරු ලැලින් පෙරේරා මන්ත්‍රීතුමිය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අපි කවුරුත් ඉතාම හොඳින් දන්නවා. මේ ෆෙස්ටස් පෙරා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන පුතලන් දිස්ත්‍රික්කයට හා මේ රටේ දීර්ඝ ජනතාවට මහා ශක්තියක් වුණ එතුමාගේ ආදරණීය බිරිඳ ලෙස ඔහු පුතලම් ජනතාවටත් එක්සත් ජාතික පක්ෂ දේශපාලනටත් ගෙදර ඉඳගෙන විශාල ශක්තියක් දුන්න මාතාවක්. එතුමිය පාර්ලිමේන්තුවට ඇවිල්ලත් එතුමියගෙන් ඒ දිස්ත්‍රික්කයට ප්‍රදේශයට විය යුතු යුතුකම් ඉතාම හොඳින් නිහඬව ඉෂ්ටව කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක්. එතුමිය තමුගේ ආදරණීය පුතා නිරෝෂන් පෙරා මැතිතුමාට එම පියාගේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යන්න ඉඩ දීලා එතුමිය දේශපාලනුමෙන් ටිකක් ඈත් වුණා. අද අප අතරින් එන් වී සිටින ලැනීත් පෙරා මැතිනියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රෙජිනෝල්ඩ් කුරේ අප හිටපු අමාත්‍යතුමා, හිටපු මහා අමාත්‍යතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, පළාත් සභා මන්ත්‍රීතුමා, ඔහු මට හමු වෙන්නේ විශ්වවිද්‍යාලයේ. එතුමා 68-69 වකවානුවේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙච්ච ශිෂ්‍යෙක්. ඇතුළෙච්ච ගමන් ලංකා ජාතික ශිෂ්‍ය සංගමය හා කොමියුනිස්ට් පක්ෂයේ සමග දේශපාලනය පටන් ගත්ත රෙජිනෝල්ඩ් ඉතාම ඉක්මනින් ජනතා විමුක්ත පෙරමුණත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා ඔහු මහින්ද විජේසේකර, DIG ධර්මසේකර, විද්‍යෝදය විද්‍යාලංකාර හිටපු ශිෂ්‍ය නායකයන් සමග ජනතා විමුක්ත පෙරමුණේ විජේවීර නායකතුමාටත් කිට්ටු වෙනවා. ඔහු දෙනියාය ප්‍රදේශයේ ජනතා විමුක්ත පෙරමුණේ ප්‍රධාන සංවිධායකයා වෙනවා. හැබැයි 1971 පටන් ගන්නකොටම එතුමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා විද්‍යාලංකාර ශිෂ්‍ය සංගමයේ සභාපති ධර්මසේකරත් එක්ක දේශප්‍රේමී මාතෘභූමි ආරක්ෂක පෙරමුණ කියන අලුත් සංවිධානය බිහි කරලා ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයට එරෙහිව විශාල මතවාදී න්‍යායාත්මක සංග්‍රාමයක් අරගෙන යනවා. ඔහු මුළු දේශපාලන ජීවිත කාලය තුළම ඒ වාම දේශපාලනයේ තුල තමුන්ගේ දේශපාලන කටයුතු මෙහෙව්වා. එතුමා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විශේෂයෙන් විජය කුමාරතුංග මැතිතුමා සමග, ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඔහු දේශපාලනය කරා. රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා තමුන්ගේ දේශපාලනයේදී ඉතාම චතුර ලෙස ඔහුගේ කථිකත්වයත් ඒ වගේම ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවත් ඔහු පාවිච්චි කරා තමුන්ගේ ඒ දේශපාලන කටයුතු වල. ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට එතුමා රටේ ප්‍රසිද්ධියක් ලැබුවා. ඒ වගේම මේ දේශපාලනයේදීත් ඔහු මාක්ස්වාදය පිළිබඳව ඉතාම ගැඹුරු අධ්‍යයනයක් කරපු පුද්ගලෙක් හැටියට මේ රටේ දේශපාලන ව්‍යාපාරවලට මඟ පෙන්වීමක් කරපු නායකයෙක්. එතුමාගේ හදිසි වියයෝමි පිළිබඳව අපේ බලවත් කනගාටු ප්‍රකාශ කරන අතර එතුමාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරන්න කැමතියි. බුද්ධික කුලකුරුරත්න මැතිතුමා නීතිඥයෙක් හැටියට, ඒ වගේම එක්සත් ජාතික පක්ෂ දේශපාලඥයෙක් හැටියට විශේෂ මටත් හොඳට මතකයි. ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගේ පැමිණි වෙලාවේ ඔහු ඒ දෝෂාභියෝගයෙන් ජනාධිපතිතුමා බේරා ගැනීම සඳහා ඉතාම දැවැන්ත සටනක් මේ පාර්ලිමේන්තුවේ දුන්නා. ඔහු ලේඛකයෙක් හැටියට, පොත් කර්තෘවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවේ අපි සියල්ල යම් යම් දේවල් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔහු බොහොම පරිත්‍යාගශීලීව කැප කිරීමෙන් වැඩ කරා. මම කැමතියි එතුමාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරා. මුතු සිවලිංගම් ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ඒ වගේම වතු කොම්කරු කොංග්‍රසයේ හිටපු ජේෂ් නායකේ වත්මන් අපේ තරුණ තොන්ඩමාන් ඇමතිතුමාගේ සීය සෞම්‍ය මූර්ති තොන්ඩමන් මැතිතුමාගේ ඉතාම ළඟින් ඉඳගෙන සෞම්‍ය මූර්ති තොන්ඩමන් මැතිතුමාට මහා ශක්තියක් දෙමින් මේ රටේ වතුකම්කරු ජනතාව වෙනුවෙන් නොසැලී සටන් කරපු නායකයෙක්. ඔහුට කම්කරුවන්ගේ ප්‍රශ්න තාම නිවැරදි අවබෝධයක් තිබ්බා. එතුමාට ඒ කම්කරුවන් වෙනුවෙන් නොසැලී සටන් කරන්න මහ විශාල ආත්ම ධෛර්යයක් මුතු සිවලිංගම් ඒ මාන්සිතුමා නියෝජ්‍ය ඇමතිතුමාට තිබ්බා. සෞම්‍ය මූර්ති තොණ්ඩමන් ඇමතිතුමාගේ අභාවයෙන් පස්සේ ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා දේශපාලන කරලියට ගෙන එන්න මුතු සිවලිංගම් ඇමතිතුමා ලංකා වතුකම්කරු සංගමයේ තුල තාම දැවැන්ත සටනක් ගෙනමින් ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමා ඉදිරියට ගෙන ඒමට එතුමා ඉතාම කැපවීමෙන් වැඩ කරා. එතුමා අපේ තරුණ වත්මන් තොණ්ඩමන් ඇමතිතුමා දේශපාලනට එනකොට එතුමා බොහෝ දුර අසනීප තත්වෙන් හිටියේ. ඒ වුණත් ඔහුට තිබුණු වතුකම්කරු කොම්ප්‍රෙසේ එතුමාගේ තිබුණු ලැදියාව, වතුකම්කරුවන්ට එතුමාගේ තිබුණු ලැදියාව, ඒ වගේම තොණ්ඩමන් පවුලට එතුමාගේ තිබුණු ලැදියාව ඔහු කිසිම වෙලාවක වෙනස් නොකර කම්කරුවන් වෙන වුණොත් වතුකම්කරු කොංග්‍රේසය වෙන වුණොත් තොණ්ඩමන් ඒ පවුල වෙනුවෙනුත් ඔහු කරපු කැපවීම ඉතාම ශ්‍රේෂ්ඨයි. ඔහු අවුරුදු 79 ආවි වළඳා අපාතරෙන් වියෝ වුණා. මුතු සිවලිංග නාමේ නුවරලි දිස්ත්‍රික්කේ වතුකම්කරුවන්ගේ මෙන්ම සිංහල ජනතාව අතරත් නොසැලී තියෙන බව ප්‍රකාශ කරමින් ඒ ආදරණීය දේශපාලන නායකයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මෙතුමනේ.